අයිබෝවන් මගේ ආදරණීය දුවේ පුතේ සියලු දෙනාටම සුභම සුබ දිනයක් වේවා අද සුපුරුදු විදිහට ඌව ප්‍රජා ගුවන් විදුලිය ඔබ වෙත ගෙනෙන ඌව ගුරුකෙදර අධ්‍යාපන වැඩසටහන් විකාශයේ පහසුවේණියේ මගේ ආදරණීය දරුදරියන් වෙනුවෙන් මව්බෂ විශේෂයට අයත් ඔබත් මමත් ගොඩාක් කැමති වටිනා මාතෘකාවක් ඔස්සේ ඔබ සමග එක්තු වීමටයි මගේ මේ සූදානම දුවේ පුතේ අපි එහෙමනම් ඔයාලා නරඹලා තියෙන රයිගමයේ ගම්පලයේ චිත්‍රපටයේ තියෙන ලස්සන ගීතයකට සවන් දීලා අපේ පාඩම ආරම්භ කරමු ඔයාලා ඒ ගීතයට හොඳින් සවන් දුන්නා නේද? මොනවද පුතේ ඒ ගීතෙන් කියුනේ? අපි අහලා තියෙන කළු අමාර්පණ ගියා වගේ, කටුස්සගේ කරේ රත්තරන් බැඳා වගේ මේ වගේ වාක්‍ය කීපයක්ම ඔයාලට ඇහුණා නේද? හොඳයි. මේ වාක්‍ය අපි හඳුන්වන්නේ මොන නමකින්ද කියලා බලන්න. හරියටම හරි. මගේ දූල පුතාලා හිතුවා හරියටම හරි. මේ වාක්‍ය වලට කියන්නේ ප්‍රස්තාව පිරුළු කියලා. ඉතින් මගේ ආදරණීය දරුවනේ අද දවසේ අපි කතා බහ කරන්නේ ප්‍රස්තාව පිරුළු ගැන. මොනවද පුතේ මේ ප්‍රස්තාව පිරුළු කියලා කියන්නේ? ප්‍රස්තාව පිරුළු කියලා කියන්නේ අවස්ථාවට ගැළපෙන ලෙස කරන ප්‍රකාශවලට. අවස්ථාවට ගැළපෙන ලෙස කරන ප්‍රකාශවලට, එහෙමත් නැත්නම් අවස්ථාවට ගැළපෙන ලෙස කරන උපමාවලට තමයි පුතේ ප්‍රස්තාව පිරුළු කියලා කියන්නේ. 2020 ශිෂ්‍යත්ව විභාගයේදී ප්‍රස්තාව පිරුළු සම්බන්ධ කරගත්ත ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙලා තිබුණා. අපි දැක්කා. ඔයාලට මතක ඇති. මේ පාරත් ශිෂ්‍යත්ව විභාගයට ප්‍රස්තාව පිළිබඳ සම්බන්ධ කරගැනීමෙන් ප්‍රශ්න දෙකක් හෝ එකක් එන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. හොඳයි, දුවේ පුතේ. මේ පාඩම අවසානයේදී මං ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. මේ පාඩම හොඳින් අහගෙන ඉඳලා මම කියන අංකයට SMS පණිවිඩයක් එව්වොත් ඔයාට වටිනා තෑග්ගක් දිනා ගැනීමේ අවස්ථාවකුත් තියෙනවා. ඒ දෙත් මතක තියාගෙන අපි අපේ පාඩමට යමුකෝ. දුවේ පුතේ, අපි ප්‍රස්තාව පිළිලු ගැන ඉගෙන ගන්න පටන් ගත්තේ තුන ශ්‍රේණියේදී. ඔයාලට මතක ඇති අපි තුන ශ්‍රේණියේදී ප්‍රස්තාව පිළිලු පහක් ඉගෙන ගත්තා. ඒ අතරින් එකක් තමයි ලින්දේ ඉන්න ගෙම්බ වගේ. ලින්දේ ඉන්න ගෙම්බට පුතේ, අවට ලෝකේ ගැන පේන්නේ ලින්කටෙන් විතරයි. ලින්කටෙන් පේන ඒ පුංචි ලෝකයේ දිහා බලාගෙන ගෙම්බ හිතනවා මුළු ලෝකෙම මේක තමයි කියලා. එයා දන්නේ ලිඳ ඇතුලේ තියෙන වතුර, එහෙම නැත්නම් ලිඳ ඇතුලේ ඉන්න පුංචි සත්තු ගැන විතරයි. අපේ සමාජෙත් ඉන්නවා පුතේ මේ විදිය. තමන්ගේ අවට සමාජය පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව තමන්ගේ දැනුම ගැන තමාවට සමාජය පිළිබඳව අවබෝධයක් නොමැතිව ජීවත් වෙන සමහර පුද්ගලයෝ ඉන්නවා. ඉතින් පුතේ, මේ වගේ පුද්ගලයෝ දැක්කම අපි කියනවා ලින්දේ ඉන්න ගෙම්බ වගේ කියලා. ඊළඟ තවත් අපි තුනේ පන්තියේදී ඉගෙන ගත්තා ප්‍රස්තාව පිරුලක් ඉදිකටුවයි නූලයි වගේ. ඉදිකටුව කොහොමද පුතේ? ඉදිකටුවේ පිටිපස්සෙන් තියෙන පුංචි සිදුරක්. මේ සිදුර ඇතුලෙන් අපි දානවා නූල. දාලා අපි මහගෙන මහගෙන යනවා. ඉදිකටුව කොහෙටද යන්නේ? ඒ පිටිපස්සෙන්ම නූලක් ගමන් කරනවා. ඉතින් පුතේ, හැම වෙලාවෙම Taman සමග තවත් එකට සින්ත්‍ර අවස්ථාවකදී අපි කියනවා ඉදිකටුවයි නූලයි වගේ කියලා. මොකද ඉදිකටුව යන පස්සෙන්ම නූලක් ගමන් කරනවා. අපේ පන්තිවලත් මේ වගේ දරුවෝ හම්බ වෙනවා. ඊළඟ ප්‍රස්තාපිරුල තමයි මඩේ හිටෝපු ඉන්න වගේ. මඩේ ඉන්නක් හිටවෙම කොහොමද පුතේ? ඒ ඉන්න ස්ථීරවම කෙලින්ම තියනවාද? නැහැ. ඔයාලා හිතුවා හරි. ඒ ඉන්න ඒ පැත්තට වැනෙනවා, මෙහා පැත්තට වැනෙනවා, කොයි වෙලාවෙ පෙරලිලා යයිද දන්නේ නැහැ. අපේ සමාජයේ ඉන්න පුතේ එක තීරණයක නොසිටින පුද්ගලයෝ. ඒ අයත් හරියට මේ මඩේ හිටෝපු ඉන්න වගේ. කොයි පැත්තකට හැරෙයිද, කොයි පැත්තක් ගනීද කියලා අපිට හිතන්න බෑ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි යොදා ගන්නවා මඩේ හිටවපු ඉන්න වගේ කියන ප්‍රස්තාව පිරුල. ඊළඟ තවත් ලස්සන ප්‍රස්තාව පිරුලක් තියෙනවා. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ. කෙනෙක්ගෙන් කෙසේවත් ලබාගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ කරනකොට අපි කියනවා ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ කියලා. ඉබ්බට පිහාටු නැහැනේ පුතේ. ඉබ්බා හසින් ගිය කතන්දරයක් අපි පුංචි කාලේ අහලා තියෙනවා. අර කොක්කු දෙන්නෙක් එක්ක එකතු වෙලා. ඒ වුණාට ඉබ්බට පිහාටු නැහැ. ඉබ්බට පියාඹන්නත් බෑ. ඉතින් එහෙම ඉබ්බ කෙනෙක්ගෙන් අපි පිහාටිල්ලුවට අපිට ලැබෙයිද? නෑ, අපිට ලැබෙන්නේ නෑ. එහෙනම් කෙනෙක්ගෙන් කෙසේවත් ලබා ගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ කරනකොට අපි කියනවා ඉබ්බගෙන් පිහාටිල්ලනවා වගේ කියලා. ඊළඟ තුනේ පන්තියේදී ඔයාලට මතක ඇති අපි ඉගෙන ගත්ත තවත් එක ප්‍රස්තාපිරුලා. ඔයාලට මතක ඇති අපි තුනේ පන්තියේදී ඉගෙන ගත්ත තවත් එක ප්‍රස්තාව පිරුලා. පරංගියා කෝට්ටෙ ගියා වගේ. කිට්ටු පාරක් තිබියදී දුර පාරකින් යෑම. පරංගියා කෝට්ටෙ ගියා වගේ. අපි තුනේ පන්තියේදී ඔන්න ඔය ප්‍රස්තාව පිරුළු පහ තමයි ඉගෙන ගත්තේ. මම නැවතත් ඔයාලට මතක් කිරීමක් කරන්නම්. පළවෙනි ප්‍රස්තාව පිරුළු ලින්දේ ඉන්න ගෙම්බ වගේ. ඒ කියන්නේ තමාවට සමාජය පිළිබඳ අවබෝධයක් නොමැතිව සිටීම. දෙවන ප්‍රස්තාව පිරුල ඉදිකටුවයි නූලයි වගේ. සෑම විටම Taman සමග තවත් එකට සිටීම ඉදිකටුවයි නූලයි වගේ. ඊළඟ ප්‍රස්තාව පිරුල මඩේ හිටවපු ඉන්න වගේ. එක තීරණයක නොසිටීම. ඊළඟ ප්‍රස්තාව පිරුල ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ. කෙනෙකුගෙන් කෙසේවත් ලබාගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ දැරීම ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා වගේ. අවසාන ප්‍රස්තාව පිරුල පරංගියා කෝට්ටේ ගියා වගේ. කිට්ටු පාරක් තිබියේදී දුර පාරකින් යෑම පරංගියා කෝට්ටේ ගියා වගේ. දුවේ පුතේ ඔන්න ඔය ප්‍රස්තාපිරළු පහ තමයි අපි තුන ශ්‍රේණියේදී ඉගෙන ගත්තේ. ඒ වගේම ඔයාලට මතක ඇති අපහත් අපි ඒ වගේම ඔයාලට මතක ඇති අපි හතර ශ්‍රේණියේදී ප්‍රස්තාවපිරළු පහක් ඉගෙන ගත්තා. පළවෙනි එක මොකක්ද? ඔව් මගේ දුල පුතාලට මතකයි. පළවෙනියටම අපි ඉගෙන ගත්තා කළුවා මාරපන් ගියා වගේ කියලා ප්‍රස්තාවපිරළු. මම දැන් සූදානම් වෙන්නේ ඔයාලට මේ කළුවා මාරපන ගියා වගේ කියන ප්‍රස්තාවපිරළුත් එක්ක යෙදෙන උපහරණ කතාවක් කියලා දෙන්න. මොනවද මේ උපහරණ කතා කියලා කියන්නේ? ඔයාලා දන්නවා. ප්‍රස්තාව පිරළු හැදෙන්න පදනම් වෙච්ච කතාවලට තමයි පුතේ උපහරණ කතා කියලා කියන්නේ. ඉතින් මේ කළුවා මාරපන ගියා වගේ කියන ඒ ප්‍රස්තාව පිරළු හැදෙන්නත් බලපාපු උපහරණ කතාවක් තියෙනවා. මගේ දරුවෝ මේ විදිය කතා ගොඩක් අහලා ඇති. ඉතින් මම පුංචි කාලේ මගේ අත්තම්ම මට කියලා දීපු කතන්දරයක් තියෙනවා. ඒ කතාව පුංචි ඔයාලට මම කියලා දෙන්නම්. එක ගමක ගමරාළ කෙනෙකුට හිටියා ගෝලේ. එයාගේ නම කළුවා. ගමරාළ එක දවසක් මේ කළුවට කතා කරලා කියනවා,
කළුවෝ උඹ හෙට මාරපණ යන්න ඕනි.
කළුවා මේක අහලා,
හොඳයි ගමරාළ මහත්තයෝ
කියලා කිව්වා. ගමරාළ මහත්තයා එදා හවස නිින්දට ගියා. අනිත් පහෝදා උදේ ගමරාළ මහත්තයා අවදි වෙලා කළුවා හොයනවා. අනේ මේ කළුවා නැහැ. දවල් වෙනකම්ම හෙව්වා. ඒත් කළුව නැහැ. හවස වෙනකම්ම බැලුවා. ඒත් කළුව නැහැ. මෙන්න අඳුර වැටිගෙන එනකොට කළුව එනවා. කොහොමද කළුව එන්නේ? දාඩිය පෙරාගෙන, ඇඳුම් කිලිටි කරගෙන කළුව ගෙදරට එනවා. ගමරාළ මහත්තයා අහනවා,
කළුවෝ ඔබ කොහෙද ගියේ?
අනේ මේ කළුව කියනවා, ගමරාළ මහත්තයෝ මම මාරපණ ගියා.
මාරපණ ගියා?
ගමරාළ මහත්තයා අහනවා, මාරපණ ගියා? මොකටද උඹ මාරපණ ගියේ? ඇයි ගමරාළ මහත්තයා මට මාරපණ යන්න කියලා කිව්වනේ. මම ඉතින් උදෙන්ම මාරපණ ගියා.
ගමරාළ මහත්තයාට හරිම හිනා.
මොකද මාරපණ යන්න කිව්වේ මොකටද? ඒ කිසි දෙයක් ගැන කිසිම විමසීමක් කරන්නේ නැතුව කළුවා මාරපණ ගිහිල්ලා. ඉතින් මේ විදියට විමසීමකින් තොරව යමක් කරන අවස්ථාවකදී අපි කියනවා කළුවා මාරපණ ගියා වගේ. ඉතින් අපේ පන්තිවලත් මේ වගේ පුංචි දරුවෝ හම්බ වෙනවා. සමහර වෙලාවට පන්තියේ ගුරුතුමා කියනවා, පුතේ කාර්යාලයට ගිහිල්ලා කියනකොටත් අපේ පුතාලා නැගිටලා දුවනවා කාර්යාලයට. සමහර වෙලාවට කාර්යාලයට ගිහිල්ලා චෝක් කෑල්ලක් ගේන්න, එහෙම නැත්නම් නාම ලේඛනය ගේන්න, ඒ විදිහේ පණිවිඩයක් තමයි ගුරුතුමා දෙන්න උත්සාහ කරන්නේ. නමුත් කාර්යාලයට ගිහිල්ලා කියනකොටම අපේ පුතාලා නැගිටලා පන්තියෙන් එළියට දුවන අවස්ථා අපි දැකලා තියෙනවා. හොඳයි පුතේ, හතර ශ්‍රේණියේදී අපි ඉගෙනගත්ත තවත් ප්‍රස්තාපිරුලකට අපි යමු. මේ ප්‍රස්තාපිරුල තමයි ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ. ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ කියන ප්‍රස්තාපිරුල හා බැඳිච්ච ඒත් ලස්සන කතාවක් තියෙනවා. ඉස්සර කාලේ හිටියා පුතේ ආණ්ඩි ගුරුන් කියලා එක්තරා ජන කොට්ටාසයක්. මේ ආණ්ඩි ගුරුන් හත් දෙනෙක් එක දවසක් එකතු වෙලා මේගොල්ලෝ යනවා දුර ඈත තියෙන ගමනක්. මේ ඈත ගමකට යනකොට මේ කට්ටියට රෑ වුණා. රෑ වුණාට පස්සේ මේ ආණ්ඩි හත් දෙනා ඉස්සර කාලේ තිබුණ පුතේ රාත්‍රී කාලේ ගත කරන්න පාරවල් අයිනේ හදපු අම්බලම් කියලා. මේ විදිය අම්බලමක මේ හත් දෙනා නැතර වුණා. මේ අය රෑ කෑම සඳහා කැඳ හදාගමු කියලා සාකච්ඡා කරගත්තා. ඊට පස්සේ මේ ආණ්ඩි ගුරුන් හත් දෙනාම හිත කතා කරගත්තා, අපි අපේ ළඟ තියෙන හාල් වලින් මිට මිට දාලා මේ කැඳ හදාගමු කියලා. ඉතින් කට්ටිය මේ අම්බලමේ ලිපක් පත්තු කරලා වතුර මුට්ටියක් ලිපේ තියලා දැන් කැඳ හදන්නයි සූදානම්. කැඳවලට හාල් ලිපේ. දැන් එක එක ආණ්ඩි ගුරුන් ගිහිල්ලා අර මුට්ටියට හාල් දානවා වගේ බොරුවට පෙන්නලා අත විතරක් මුට්ටිය ඇතුළට දාලා පැත්තකට ගියා. මෙහෙම කරේ ඇයි? තමන් ළඟ තියෙන හාල් ටික ඉතිරි කරගන්න. මේ විදියට පළවෙනි ආණ්ඩි ගුරා ගියා. එයත්
අතබොරුවට මුට්ටිය ඇතුළට දාලා හාල් දානවා වගේ පෙන්නලා ගියා. දෙවෙනි ආණ්ඩිගුරත් මේ විදියට කරා. තුන්වෙනි ආණ්ඩිගුරත් මේ විදියට කරා. මේ විදියට මේ ආණ්ඩිගුරුන් හත් දෙනාම බොරුවට හාල් මර මුට්ටියට දානවා වගේ පෙන්නලා පැත්තකට ගියා. ඉතින් ටික වේලාවක් මේ විදියට ගිහිල්ලා අර මුට්ටිය හොඳට වතුරේක උණු වෙලා ආවට පස්සේ කට්ටිය කැඳ බොන්න හිතාගෙන පිංගන් ටිකක් අරගෙන මුට්ටිය ළඟට ගියා. අනේ කට්ටියට මොනවද බොන්න සිද්ධ වුනේ? හරියටම හරි පුතේ, ඔයාලා කියනවා හරියටම හරි. කට්ටියටම බොන්න උනේ උණු වතුර. ඉතින් පුතේ අනුන් රවටන්නට ගිහිල්ලා අවසානයේදී කවුද රවටුනේ? තමන්ම. ඉතින් අනුන් රවටන්න ගිහිල්ලා තමන් රැවටීමට අපි කියනවා ආණ්ඩි හත් දෙනාගේ කැඳ ඇලිය වගේ කියලා. තවත් ප්‍රස්තාව පිරුලක් තියෙනවා පුතේ, හතර ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්ත. කටුස්සගේ කරේ රත්තරම් බැඳා වගේ. ඉස්සර කාලේ හිටියා පුතේ වේදේහ කියලා රජ කෙනෙක්. මේ වේදේහ කියන රජතුමාට හිටියා හොඳ උපදෙස් ලබා දෙන්න දක්ෂ පඬිවරේ. ඒ පඬිවරයා තමයි මහෞෂධ පඬිතුමා. මේ මහෞෂධ පඬිතුමත් වේදේහ රජතුමත් එක දවසක් ඒ රජමාලිගාවෙන් එළියට ඇවිල්ලා පිටට ගමන් කරනකොට ඒ මාලිගාව ඉස්සරහා තියෙන තොරණ උඩ හිටියා පුතේ කටුස්සෙක්. මේ කටුස්සා තොරණෙන් බිමට බැහැලා ඇවිල්ලා රජතුමාට බොහොම ගෞරවයෙන් වගේ බලාගෙන ඉන්නවා. මේ විදිහට මේ කටුස්සා හැමදාම රජතුමා මේ තොරණ ළඟින් යනකොට අර තොරණ උඩින් බිමට බැහැලා රජතුමාට ගෞරව කරනවා වගේ බලාගෙන ඉන්නවා. මේක දැක්කපු වේදේ රජතුමා මහෞෂධ පඬිතුමාගෙන් අහනවා, මහෞෂධ පඬිතුමනි, මේ කටුස්සා මේ මොකක්ද කරන්නේ? මහෞෂධ පඬිතුමා කියනවා, රජතුමනි, මේ කටුස්සා ඔබතුමාට ගරු කරනවා. මේක දැකපු රජතුමාට බොහෝම සතුටු වුණා. සත්තු පවාමට ගෞරව කරනවා. එහෙමනම් මේ සතාට අපි මොකක් හෝ තෑග්ගක් දෙන්න ඕන. මොකක්ද පඬිතුමනි අපි මේ සතාට දිය යුතු තෑග්ග? රජතුමා අහනවා. මහෞෂධ පඬිතුමා කියනවා, රජතුමනි, මේ වගේ සතෙකුට වටිනා කියන මුදල් එහෙම නැත්නම් වටිනා කියන තෑගි බොග දීලා වැඩක් නැහැ. මේ වගේ සතෙකුට වටින්නේ කෑමක් දෙන එකක්. ඒක නිසා අපි මේ සතාට කෑමක් දෙමු. වේදේ රජතුමා කියනවා, එහෙමනම් මහෞෂධ පඬිතුමනි, අපි මේ සතාට හැමදාම 2 2 හමාරක් බරට මස් ලබා දෙමු කියලා. ඊට පස්සේ රජතුමාගේ මාලිගයේ ඉන්න අරක් කැමියා මේ අරක් කැමියාට කිව්වා, හැමදාම මේ කටුස්සට 2 2 හමාරක් බරට මාංශ ලබා දෙන්න කියලා. ඉතින් මේ අරක් කැමියා හැමදාම මේ කටුස්සට 2 2 හමාරක් බරට මාංශ ලබා දුන්නා. එක්තරා පෝය දවසක මේ අරක් කැමියාට මාංශ ලබා ගැනීමට බැරි වුණා. අරක් කැමියා මොකද කරේ? රජතුමාගෙන් දඬුවම් ලබන්නත් බෑනේ. ඒක නිසා අර 2 2 හමාරේ බරට රත්තරන් අරගෙන ඒ රත්තරන් වලින් පුංචි මාලයක් හදලා මේ මාලේ කටුස්සගේ කරේ තැලඳුවා. ඊළඟ දවසේ වේදේ රජතුමයි මහෞෂධ පඬිතුමයි දෙන්න රජවාසලෙන් පිට වෙලා ගමනක් යන්න යනවා. අර තොරණ ළඟින් යනකොට මෙන්න අර කටුස්සා තොරණ උඩම ඉඳගෙන බිමට බහින්නේ නැතුව රජතුමා දිහා ආඩම්බරෙන් බලාගෙන ඉන්නවා. මේක දැකපු රජතුමා අහනවා මහෞෂධ පඬිතුමාගෙන්, මහෞෂධ පඬිතුමනි, වෙනතට අර කටුස්සා තොරණෙන් බිමට බැහැලා ඇවිල්ලා මට ගරු කරනවා. නමුත් අද එහෙම නැහැ. මහෞෂධ පඬිතුමා කියනවා, රජතුමනි, නුසුදුස්සාට තනතුරු වරප්‍රසාද දුන්නොත් මෙන්න මේ විදියට අහංකාර වෙනවා කියලා. ඉතින් පුතේ අපි මේ කියන ප්‍රස්තාව පිරුලේ කටුස්සාගේ කරේ රත්තරන් බැඳා වගේ කියන ප්‍රස්තාව පිරුලෙන් කියවෙන්නේ නුසුදුස්සාට තනතුරු වරප්‍රසාද දීමෙන් අහංකාර වීම පිළිබඳවයි. හොඳයි පුතේ, ඒ වගේම හතර ශ්‍රේණියේදී අපි තවත් ප්‍රස්තාව පිරුලක් ඉගෙන ගත්තා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. මේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන ප්‍රස්තාව පිරුලේ අර්ථය තියෙන්නේ මෙන්න මේ විදියට. යම් අපහසුතාවයකින් හෝ කරදරයකින් හෝ මිදීමට කරන ක්‍රියාවෙන් වඩාත් කරදරයකට හා අපහසුතාවයකට පත්වීම අපි කියනවා පුතේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. ඉස්සර කාලේ පුතේ අපේ රටේ රජකම් කළා රාජසිංහ කියලා රජ කෙනෙක්. මේ රාජසිංහ රජතුමාගේ කාලේ පෘතුගීසීන් අපේ රටට ඇවිල්ලා මුහුදුබඩ ප්‍රදේශ අල්ලගෙන මේ රාජසිංහ රජතුමාට හරියට කරදර කරා. රාජසිංහ රජතුමා මේ කාලේ මේ පෘතුගීසීන් එක්ක දරුණු යුද්ධවලට පැටළුණා. ගන්නෝරුව සටන ඉතාම දරුණු යුද්ධයක්. මේ ගන්නෝරුව සටනෙන් අපේ රාජසිංහ රජතුමා ජයගත්තා. නමුත් ඒ සටන බොහොම දරුණුයි. අපේ රජතුමා හිතුවා මේ පෘතුගීසීන් අපේ රටෙන් එළවා දාන්න ඕනි කියලා. රජතුමා එකට හොඳ උපායක් කල්පනා කරා. ඒ කාලේ අපේ රටට වෙළඳාවේ ආපු ලන්දේසි ජාතිකයන් එක්ක රජතුමා හවුල් වෙලා මේ ලන්දේසි ජාතිකයන්ට කිව්වා මේ පෘතුගීසි ජාතීන් අපේ රටින් පන්නා හරින්න මට උදව් කරන්න කියලා. ලන්දේසි ජාතිකයන්ුත් මොකද කරේ? අපේ රාජසිංහ රජතුමාට උදව් කරලා පෘතුගීසීන් අපේ රටින් පන්නලා දැම්. ඊට පස්සේ ලන්දේසි ජාතිකයන් අපේ මුහුදුබඩ ප්‍රදේශ ටික පාලනය කරන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට ලන්දේසි ජාතිකයන් අපේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලලා අර පෘතුගීසීන්ගෙන් අපේ රාජසිංහ රජතුමාට එල්ල වුණාට වැඩිය බරපතල දරුණු ගැටලු ඇති කරන්න පටන් ගත්තා. ඉතින් මේ වගේ අවස්ථාවක අපේ රාජසිංහ රජතුමාට ඉබේම කියවුණා, පෘතුගීසීන් පන්නලා ලන්දේසීන් ලං කර ගැනීම හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. ඉතින් පුතේ, යම් අපහසුතාවයකින් හෝ කරදරයකින් හෝ මිදීමට කරන ක්‍රියාවෙන් වඩාත් කරදරයට හා අපහසුතාවයට පත්වීම අපි කියනවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. හතර ශ්‍රේණියේදී පුතේ අපි අවසානයේට ඉගෙනගත් ප්‍රස්තාපිරුළ තමයි කැකිල්ලේ රජුරන්ගේ නඩු තීන්දුව වගේ කියන ප්‍රස්තාපිරුළ. කැකිල්ලේ රජුරන්ගේ නඩු තීන්දුව වගේ කියලා කියන්නේ තීරණ ගැනීමේදී බුද්ධිමත් ලෙස කටයුතු නොකර නුසුදුසු තීරණ ගැනීම. මේ ගැනත් ලස්සන උපහැරණ කතා තියෙනවා. දවසක් කැකිල්ලේ රජතුමා හම් වෙන්න එනවා එක්තරා පුද්ගලෙ. මේ පුද්ගලයා ඇවිල්ලා කැකිල්ලේ රජතුමාට කියනවා, රජතුමනි, මගේ ගෙදර බිත්තියක් පෙරලිලා මගේ අඹුව ජීවිතාක්ෂයට පත් වුණා, නැත්තං එයා මිය ගියා කියලා රජතුමත් එක්ක කියනවා. මේ කහපු රජතුමා ඇයි එහෙම වුනේ කියලා අහනවා. ඊට පස්සේ අර රජතුමා ළඟට ආපු ඒ පුජ්‍යලයා කියනවා, මගේ ගේ හදපු ඒ මේසන් බාස් හරියට බිත්තිය වැඳලා නැහැ, ඒක නිසා ඒ බිත්තිය පෙරලිලා මගේ බිරිඳගේ ජීවිතේ විනාශ වුණා කියලා. මේ කහපු රජතුමා කියනවා, මේක බරපතල අපරාධයක්, ඒක නිසා අපි මේ පුජ්‍යලයාට දඬුවම් කරන්න ඕනේ, වහාම ගිහිල්ලා ඒ බිත්තිය බැඳපු මේසන් බාස්ව එක්කෙන්න කියලා. රාජපුරුෂයෝ ගිහිල්ලා මේ මේසන් බාස්ව එක් කරගෙන එනවා. ළඟට ගෙනාවට පස්සේ මේසන් බාස් කියනවා, අනේ රජතුමනි, මගේ නෙවෙයි මේ වැරද්ද, මට මැටි අනලා දීපු කොළුව තමයි මේ වැරද්ද කරේ, එයා මැටි වලට වතුර වැඩි කරා, ඒක නිසා තමයි මේ බිත්තිය ශක්තිමත් නැතුව පෙරලිලා ගියේ, ඒක නිසා මේකට වැරදිකාරයා මේ මැටි අනපු කොළුව, එයාට දඬුවම් කරන්න කියලා අර මේසන් බාස් ඉල්ලනවා. මේ කහපු කැකිල්ල රජතුමා කියනවා, ඇත්ත තමයි, එහෙනම් ඒ මැටි අනපු කොළුවව ඉක්මනට මෙතනට අරන් එන්න කියලා. ඊට පස්සේ සේවකයෝ ගිහිල්ලා අර මැටි අනපු කොළුවව මෙතනට අරගෙන මැටි අනපු කොළුව කියනවා, අනේ රජතුමනි, මම නෙවෙයි මේකට වැරදිකාරයා, මම මැටි අනානා ඉන්නකොට මෙතනින් එහාට මෙහාට කාන්තාවක් නිතරම යනවා, මගේ අවධානයේ කාන්තාව දිහාට ගියා, ඒක නිසා මැටි වලට වතුර වැඩි වුණා, මම නෙවෙයි මේකට වැරදිකාරයා, අර මෙතනින් එහාට මෙහාට ගියේ ඒ කාන්තාව කියලා. මේ කහපු රජතුමා කියනවා, ඇත්ත තමයි, මේකට සම්පූර්ණ වැරද්ද මේ කාන්තාව, වහා මේ කාන්තාව අරගෙන ඉන්න කියලා රාජපුරුෂයන්ට අණ කළා. රාජපුරුෂයෝ ගිහිල්ලා ඒ කාන්තාව අරගෙන ආවා. ඇවිත් රජතුමා කියනවා, ඔබ මෙතනින් එහාට මෙහාට ගිය නිසා මේ සේවකයාට නැත්තම් මේ තරුණයාට මැටි ටික හරියට අනා ගන්න බැරි වෙලා තියෙනවා, ඒක නිසා මොකද උනේ, බිත්තිය ශක්තිමත්ව බඳින්න බැරි වෙලා ඒ බිත්තිය පෙරලිලා මෙන්න මේ පුද්ගලයාගේ ස්වාමිදු නැත්තම් බිරිඳ මරණයට පත් වෙලා තියෙනවා, මේකට වැරද්ද ඔයා තමයි කියලා අර කාන්තාවට කිව්වා. කාන්තාව කියනවා, අනේ නෑ රජතුමනි, මම නෙවෙයි මේකට වැරදිකාරයා, මම මගේ කරාඹුවක් හදන්න නගරයේ තියෙන වෙළෙන්දෙකුට දුන්නා. ඒ වෙළෙන්දාමට අද එන්න කියනවා, හෙට එන්න කියනවා, අනිද්දා එන්න කියනවා. මේ විදියට මාව බොරුවට රස්තියාදු කරලා මගේ කරාඹුව මට දෙන්නේ නැතුව මම මෙතනින් එහාට මෙහාට යන්නට අවස්ථාව සලසලා දුන්නා. ඒක නිසා තමයි මේ විදිය දෙයක් උනේ. ඒක නිසා මේකට වැඩිකාරයා මම නෙවෙයි, නගරයේ මේ රත්තරම් බඩු වැඩ කරන ඒ වෙළෙන්දා තමයි මේකට වැඩිකාරයා කියලා කිව්වා. ඊට පස්සේ රජතුමා කියනවා ඒකත් ඇත්ත තමයි. එහෙමනම් වහාම ගිහිල්ලා ඒ රන් බඩු හදන ඒ වෙළෙන්දව අරගෙන එන්න කියලා. රාජපුරුෂෝ ගිහිල්ලා මේ වෙළෙන්දව අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මේ වෙළෙන්දටත් අර විදියටම චෝදනාව ඉදිරිපත් කළා. මේ වෙළෙන්ද අලි ලව්වා, රජතුමාගේ අලියා ලව්වා පාගවල මරලා දාන්න තීරණය කරනවා. අනේ මේ රන් බඩු හදන පුද්ගලයා කෙට්ටු පුද්ගලෙයි. එයා කියනවා, අනේ රජතුමනි, මං වගේ මෙහෙම කෙට්ටු පුද්ගලෙක් ඔබ වහන්සේගේ මේ රාජකීය අලියා රාජකීය ඇතා ලව්වා පාගවන්න ගියොත් ඇතාගේ කකුල් වලට තුවාල සිදුවෙන්න පුළුවන්. මගේ මේ ඇට කටු ඇනිලා. ඒක නිසා මට වැඩිය හොඳට ඇඟපත තියෙන හොඳ මුදලාලි කෙනෙක් ඉන්නවා අර හන්දියේ කඩේ. එයාව ගෙනෙල්ලා පෑගුවොත් නම් අලියට කිසිම හානියක් වෙන එකක් නැහැ කියලා. මේ කහපු රජතුමා කියනවා ඇත්ත තමයි. මගේ අලියාගේ පාද තුවාල වුණොත් ඒකත් ප්‍රශ්නයක් නේ. ඒක නිසා ඔය හන්දියේ ඉන්නේ මහත මුදලාලි වර්ගෙන ඇවිල්ලා මේ මගේ මංගල හස්තියා දාලා, නැත්තම් මගේ මේ අලියව දාලා ඒ මහත මිනිස්සයාව පාගල මරලා දාන්න කියලා කිව්වා. ඊට පස්සේ රාජපුරුෂයෝ ගිහිල්ලා අර මුදලාලිව අර මහත පුද්ගලයාව ගෙනෙල්ලා එයාව පාගල මරලා දැම්ම. ඉතින් මෙන්න මේ විදිය බුද්ධිමත් තීරණ නොගෙන කටයුතු කරපු රජ කෙනෙක් තමයි පුතේ කැකිල්ලේ රජුරුවන් කියන්නේ. ඉතින් අපේ සමාජෙත් සමහර වෙලාවට තීරණ ගැනීමේදී බුද්ධිමත් ලෙස කටයුතු නොකර නුසුසු තීරණ ගන්නා අවස්ථාවලදී අපි කියනවා පුතේ කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියලා. ඉතින් පුතේ අපි හතර ශ්‍රේණියේදී ඉගෙන ගත්තේ ඔන්න ඔය ප්‍රස්තාව පිරුළු පහ. මම නැවතත් මතක් කරන්නම් ඔයාලට. පළවෙනියට අපි ඉගෙන ගත්තා කළුආ මාරපණ ගියා වගේ. දෙවෙනියට ඉගෙන ගත්ත ප්‍රස්තාව පිරුළු තමයි ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. තුන්වෙනියට ඉගෙන ගත්ත ප්‍රස්තාව පිරුළ කටුස්සගේ කරේ රත්තරන් බැඳා වගේ. හතරවෙනියට අපි ඉගෙන ගත්ත ප්‍රස්තාව පිරුළ තමයි පුතේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. පස්වෙනියට නැත්තම් අවසානට අපි ඉගෙන ගත්තේ කැකිල්ලේ රජුරන්ගේ නඩු තීන්දුව වගේ. ඉතින් පුතේ මේ වගේ ප්‍රස්තාපිරුණු අපි ලියනකොට ඒ වචනවල තියෙන අක්ෂර විඤ්ඤාසය පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕන. පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී ආපු එක්තරා ප්‍රශ්නයක තිබුණා පුතේ ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ කියලා. මේ ප්‍රශ්නයේදී කැඳ කියනකොට සංඥක දයන්, හැලිය කියනකොට මූර්ධජලා යන්න. ඉතින් මේ අකුරු හරියට ලිව්වේ නැත්තම් අපිට අපේ පිළිතුරට ලකුණු ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ගැනත් අවබෝධයක් ඇතුව අපි යමු පුතේ පහ ශ්‍රේණියේදී ඉගෙන ගන්නා අලුත්ම ප්‍රස්තාපිරළු වෙත. පහ ශ්‍රේණියේදී අපි ප්‍රස්තාපිරළු පහක් ඉගෙන ගන්නවා. ඒ ප්‍රස්තාපිරළු වලින් පළවෙනි ප්‍රස්තාපිරළු තමයි පුතේ ගඟට ඉනි කැපුවා වගේ. මගේ ආදරණීය දරුවන් මේ ප්‍රස්තාපිරළු පිළිබඳව අහලා ඇති. ගඟට ඉනි කැපුවා වගේ කියලා කියන්නේ පුතේ බොහෝ දුක් මහන්සියෙන් කරපු වැඩක කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන විට අපි කියනවා ගඟට ඉනි කැපුවා වගේ කියලා. මේ ගඟට ඉනි කැපුවා වගේ කියන ප්‍රස්තාපිරළ හා සම්බන්ධ වෙච්ච පුංචි කතන්දරයක් තියෙනවා. එක්තරා දවසක තාත්තයි පුතයි දෙන්න කැලේට යනවා. එයාලගේ ගොවිපළ වටේට වැටක් ගහන්න ඉනි ටිකක් ගේන්න කියලා. තාත්තයි පුතයි කැලේට ගිහිල්ලා තාත්තා ඉනි කපන්න පටන් ගන්නවා. තාත්තා කපන කපන ඉනි ටික පුතාට කියනවා, පුතේ මේ ඉනි ටික ගිහිල්ලා එක තැනක අහුරන්න කියලා. පුතා මොකද කරන්නේ? අර තාත්තා කපන කපන ඉනි ටික උස්සගෙන ඇවිල්ලා එක තැනක අහුරනවා. ඉතින් මේ විදියට දවස පුරාම තාත්තයි පුතයි දෙන්න වැඩ කර කර හිටියා. ටික වේලාවක් යනකොට මේ විදියට වැඩ කර කර ඉන්න අතරේ පුතාට පොඩි අදහසක් පහළ වෙනවා. මොකද්ද මේ අදහස? මේ කැලේ මැද්දින් ගලාගෙන යන ගඟ තමන්ගේ ගෙවල් ළඟින් නේද යන්නේ කියලා පුතාට මතක් වෙනවා. පුතා මොකද කරන්නේ? අර තාත්තා කපන ඉනි ටික අරගෙන මෙන්න මේ ගඟට දානවා. මොකද මේ විදියට කරන්නේ? මේ ගඟ තමන්ගේ ගෙවල් ළඟින් යන්නේ. එතකොට ගෙවල් ළඟදී මට මේ ඉනි ටික එකතු කරගන්න පුළුවන්. එහෙම හිතාගෙන පුතා මොකද කරන්නේ? අර තාත්තා කපන ඉනි ටික සේරම ගඟට දානවා. හවස වැඩ ඉවර වෙලා තාත්තා ඇවිත් අහනවා පුතාගෙන්, "කෝ පුතේ, අපි අද දවසේ කපපු ඉනි කියලා." පුතා කියනවා, "තාත්තේ, මම මේ ඉනි සේරම මේ ගඟට දැම්මා." තාත්තට හොඳටම කේන්ති යනවා. තාත්තා අහනවා, "ඇයි පුතේ එහෙම කරේ?" පුතා කියනවා, "ඇයි තාත්තේ මේ ගඟ යන්නේ අපේ ගෙවල් ළඟින්. ඒතනින් මේ ඉනි ටික පාවෙලා යනකොට අපි ඒ ටික එකතු කරගමු." තාත්තට හොඳටම කේන්ති ගිහිල්ලා, "පුතේ, අපි දැන් මේ ගඟට දාපු ඉනි ටික පාවෙලා ගිහිල්ලා ඈතටම ගිහිල්ලා අද උදේ ඉඳන් අපි මහන්සි වෙච්ච මේ කරපු වැඩේ කිසිදු ප්‍රතිඵලයක් අපිට ලැබුණේ නැහැ. ඉතින් බොහෝ දුක් මහන්සියෙන් කරපු වැඩක කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙනකොට අපි කියනවා ගඟට ඉනි කැපුවා වගේ කියලා." පාසලේදී පුතේ අපි ඊළඟ ඉගෙන ගන්න ප්‍රස්තාව පිරුළු තමයි රයිගමයයි ගම්පලයයි වගේ. ඔයාලට මතක ඇති අපි මේ පාඩම ආරම්භ කරනකොට මුලින්ම ගීතයක් ඇහුවා. අන්න ඒ ගීතය රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයේ ගීතය. රයිගමයයි ගම්පලයයි කියලා කියන්නේ පුතේ එකම වගේ අදහස් තියෙන පුද්ගලයෝ දෙන්නේ. මේ රයිගමයයි ගම්පලයයි එක දවසක් කතා කරගන්නවා වෙළඳාමේ යන්න. රයිගමයත් හරිම කපටි. ඒ වගේමයි ගම්පලයා. එයත් හරිම කපටි. මේ දින කතා වෙනවා හෙට දවසේ අපි මොනවද වෙළඳාමේ අරගෙන යන්නේ කියලා. රයිගමයා කියනවා, "මම හෙට බුලත් අරගෙන වෙළඳාමේ යනවා" කියලා. මේ කහපු ගම්පලයා කියනවා, "මම හෙට පුවක් අරගෙන වෙළඳාමේ යනවා" කියලා. ඉතින් දෙන්නම මේ විදියට කතා වෙලා හෙට දවසේ වෙළඳාමේ යන්න අද දවසේ බටු සූදානම් කරගන්නවා. රයිගමයා හිතනවා, "බුලත් අරගෙන යනවට වැඩිය ගම්මිරිස් කොළ ටිකක් එකතු කරලා මල්ලක දාගෙන ගිහිල්ලා හෙමින් සැරේ අර ගම්පලයාගේන පුවක් මල්ලත් එක්ක මාරු කරගත්තොත් මට හොඳ ආදායමක් ගන්න පුළුවන්." මෙහෙම හිතලා රයිගමයා බුලත් වෙනුවට ගම්මිරිස් කොළ කඩනවා. කඩලා ලොකු මල්ලක් හදාගත්තා. ගම්පලයාත් අර වගේම කපටීනේ. ගම්පලයා හිතනවා, "මම මොකටද පුවක් ගෙනියන්නේ? පුවක් වෙනුවට මම මේ කිතුල් ලැට ටික එකතු කරලා මල්ලකට දාගන්නවා." මේ විදියට දාගෙන ගිහිල්ලා අර රයිගමයාගේන බුලත් මල්ලත් එක්ක මාරු කරගෙන ඒ බුලත් ටික විකුණලා මම සල්ලි හොයාගන්නවා. ගම්පලයා මේ විදියට හිතනවා. තේරුණා නේද පුතේ? රයිගමයාත් කරන්න යන්නේ හොර වැඩ. ගම්පලයා කරන්න යන්නේත් හොර වැඩ. ඉතින් මේ දෙන්නා මේ විදියට මලු දෙකත් අරගෙන ගිහිල්ලා අන්තිමේ මොනව වෙන්නේ නැද්ද? දෙන්නම අමාරුවේ වැටුණා. රයිගමයා අමාරු කරගත්ත පුවක් මල්ල වෙනුවට තිබ්බේ කිතුල්ලට. ගම්පලයා මාරු කරගත්ත බුලත් මල්ල වෙනුවට තිබුණ ගම්මිරිස් කොළ. ඉතින් දෙන්නම අමාරුවේ වැටුණා. හැ, දෙන්නම කපටියෝ. ඉතින් මේ වගේ එක සමාන ගතිගුණ අදහස් තිබෙන දෙදෙනෙක් එකට එකතු වුණාම අපි කියනවා හරියට රයිගමයයි ගම්පලයයි වගේ කියලා. පාසලේදී පුතේ අපි ඊළඟ ඉගෙන ගන්න ප්‍රස්තාපිරුල තමයි නරියා මිදිතිත්තයි කිව්වා වාගේ. දවසක් බඩගිනි විච්ච නරියෙක් කැලයක් මැද්දෙන් ඇවිදගෙන යනවා. මේ විදියට යනකොට නරියා දැක්කා කැලෑවේ කෙළවර ගම ආසන්නයේ තියෙන මිදිවැල. මේ මිදිවැලේ එකම එක මිදි පොකුරක් විතරක් ඉතිරි වෙලා තිබුණා. නරියා මේ මිදිවැල ළඟට ගිහිල්ලා, "මම මේ මිදි පොකුර කඩාගෙන අද කාලා මගේ කුසගින්න නිවා ගන්නවා" කියලා හිතුවා. මෙහෙම හිතපු නරියා අර මිදි පොකුර කඩා ගන්න උඩපණිනවා. දවසම මහන්සි වුණා. උඩ පැනලා මේ මිදි පොකුර කඩා ගන්න බැරි වුණා. මිදි පොකුර කඩා ගන්න බැරි වෙච්ච නරියා පැත්තකින් වාඩි වෙලා මෙන්න මෙහෙම කියනවා, ඔය මිදි හරිම තිත්තයි. ඔය මිදි කෑවොත් මට බඩේ අමාරුව හැදෙනවා. අපි ඔය මිදි කන්නේ නෑ. මම යනවා යන්න. ඒ විදිය අර මිදි වලටත් බැනල් නරියා යන්න ගියා. ඉතින් තමාට කළ හැකියි විශ්වාස යමක් කිරීමට ගිහිල්ලා ඒක කරගන්න බැරි වුණාම අපි කියනවා නරියා මිදි තිත්තයි කිව්වා වගේ කියලා. ඊළඟ ප්‍රස්තාපිරු කට නිසා ඉබ්බ නැහුණා වාගේ. එක දවසක් කැලෑවක් මැද හිටපු ඉබ්බෙක් එයාගේ යාළුව දෙන්නවන කොක්කු දෙන්නෙකුට කියනවා, කොක්රාලේ මම හරි ආසයි මේ කැලේ වටේ රවුමක් යන්න. ඒ වගේම මේ පරිසරය කොහොමද තියෙන්නේ කියලා බලාගන්න හරි ආසයි. ඒත් මං ඉතින් ගමන් බිමන් යනකොට හෙමින් හෙමින් දවස් කීයක් ගත වෙනවද? කොක්රාලේ ඔයාලට බැරිද මාව අහසින් උඩින් අරගෙන ගිහිල්ලා මට මේ කැලෑවේ මේ අවට තියෙන ගම්වල ලස්සන පෙන්වන්න? මේක අහපු කොක්කු දෙන්නා කියනවා, ඒක නම් බොහොම අමාරු වැඩක්. හැබැයි එක ක්‍රමයක් තියෙනවා. මොකක්ද ක්‍රමය? අපි දෙන්න කෝටුවක් අරගෙන දෙපැත්තෙන් කටෙන් අල්ලගන්නවා. ඉබිනයි දෙට තියෙන්නේ මේ මැදින් කෝටුව හපාගෙන එල්ලිලා ඉන්න. ඊට පස්සේ අපි දෙන්නට පුළුවන් ඉබිරාලව මේ කැලෑවේ ලොකු රවුමක් අරගෙන යන්න. හැබැයි එක දෙයක් මතක තියාගන්න, කටනම් අරින්න එපා. කට ඇරියොත් මොකද වෙන්නේ? ඉබිනයිද බිමට වැටිලා ජීවිතේ පවන්න ඇති වෙන්න පුළුවන්. මේක හපු ඉබිනයිද කියනවා, බය වෙන්න එපා කුක්කාමි, මම කවදාවත් කට අරින්නේ නැහැ. මම බොහොම පරිස්සමෙන් යනවා. මේ විදියට දැන් අර කොක්කු දෙන්න ලීය දෙපැත්තෙන් අල්ලගත්තා, ඉබිරාල මැදින් කටෙන් අල්ලගත්තා. මේ විදියට අල්ලගෙන දැන් ගම වටේ රවුමක් යනවා. මේ විදියට යනකොට සෙල්ලම් කර කර හිටපු කොල්ලෝ රැලක් දැක්ක මේ ඉබිනයිද උඩින් යනවා. කොල්ලෝ රැල කෑ ගහන්න පටන් ගත්තා. අන්න ඉබ්බෙක් අහසින් යනවෝ හූ කියලා කෑ ගහන්න පටන් ගත්තා. මේ සද්දය ඇහිච්ච ඉබිරාලට තරහ ගියා. ඉබිරාල මොකක් හරි කියන්න කියලා හිතාගෙන කට ඇරියා. කට ඇරපු ගමම්ම මොකද වුනේ, අර කෝටු අතෑරිලා ඉබිරාල බිමට වැටුණා. බිමට වැටිලා බිම තිබුණු ලොකු ගලක වැදිලා ඉබිරාල මැරිලා ගියා. ඉතින් පුතේ, සුදුසු නුසුදුසුදේ පිළිබඳව නොතකා යමක් කිරීමෙන් විපාක විඳීම, ඒ වගේ විපාක වලට පත් වෙන අවස්ථාවකදී අපි කියනවා කට නිසා ඉබ්බ නැහුණා වගේ කියලා. ඉතින් පුංචි දරුවනි, අපිත් අපේ කට අපි අවශ්‍ය තැනදී සුදුසු විදියට වැදගත් දේ සඳහා පමණක් යොදා ගන්නවා. එහෙම නැතුව අපි සුදුසු නුසුදුසු දේ පිළිබඳව තකන්නේ නැතුව අපේ හිතට එන හැමදේ මේ විදියට කියන්න පටන් ගත්තොත් අවසානයේදී අපිට විපාක තමයි විඳින්න වෙන්නේ. ඉතින් මේ ප්‍රස්තාව පිරුලෙන් අපිට කියවෙන්නේ අන්න ඒ වගේ උපහැරණය. අපි බලමු ඊළඟ ප්‍රස්තාව පිරුල. මහදන මුත්තාගේ නුවණ වගේ. මහදන මුත්තා කියන්නේ පුංචි අපේ දරුවෝ ආස කරන චරිතයක්. මහදන මුත්තට හිටිය ගෝලයෝ ටිකකුත්. ඔයාලා දන්නවා, පොල් බෑ මූණ, ඉදිකටු පැංච, කෝටු කිතයි, රබ්බඩයි, මේ විදිය ගෝලයෝ පිරිසකුත් එක්ක තමයි මහදන මුත්තා හිටියේ. මේ මහදන මුත්තා එයාගේ නුවණ ගැන හරි ආඩම්බරයෙන් හිටියේ. ඒ වගේම ගෝලයෝ ටිකත් මහදන මුත්තාට තියෙන්නේ හොඳ නුවණක් කියලා හරිම සතුටින් තමයි හිටියේ. එක දවසක් මහදන මුත්තා ගමනක් යන්න පිටත් වෙනවා. මේ විදිහ ගමනක් යන්න පිටත් වෙනකොට එකපාරම මේ ගමේ හිටපු මිනිහෙක් කෑ ගහගෙන එනවා. මොනව කියාගෙනද? අනේ මගේ එළුව බේරලා දියෝ, අනේ මගේ එළුව බේරලා දියෝ කියලා කෑ ගහගෙන එනවා. මේක ඇහිච්ච මහදන මුත්තා ගෝලයොන්ට කියන, ගෝලයිනේ අන්න අර මිනිස්සයා කෑ ගහන්නේ මොකද කියලා බලන්න. ගෝලයෝ ටික මොකද කරන්නේ? දුවගෙන ගිහිල්ලා අර මිනිස්සයා ළඟට ගිහිල්ලා අහනවා, මොකද මේ ඔහේ කෑ ගහන්නේ කියලා. ඊට පස්සේ අර මිනිස්සයා කියනවා, අනේ මගේ එළුව මුට්ටියක් ඔළුවේ හිර කරගෙන අනේ මගේ එළුව බේරලා දෙන්න කියලා කිව්. මේක අහපු ගෝලයෝ ටික කියනවා, අපේ මහදන මුත්තා බොහොම නුවණ තියෙන බොහොම බල සම්පන්න කෙනෙක්. අපි එතුමාව හම්බ වෙලා මේකට උපදේශයක් ගමු කියලා. අර ගැමියා නැත්තම් අර මිනිස්සයා කියනවා, අනේ හොඳයි ඉක්මනට අපි මහදන මුත්තා ළඟට ගිහිල්ලා එහෙමනම් මේ ගැටලුව කියමු කියලා. ඊට පස්සේ ගෝලියොත් එක්ක මහදන මුත්තා ළඟට ගිය අර මිනිස්සයා මහදන මුත්තාට තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරා. මහදන මුත්තා ඊට පස්සේ කියනවා, හොඳයි හොඳයි එහෙමනම් අපි යමුකෝ බලන්න. මෙහෙම කියපු මහදන මුත්තා අර මුට්ටියකට ඔළුව හේර කරගෙන ඉන්න එළුවා ළඟට ගියා. මහදන මුත්තා හොඳට එළුව දිහා බලලා මෙන්න මෙහෙම කියනවා, හොඳයි එහෙනම් මම කියන විදියට කටයුතු කරමුකෝ. හොඳ කැත්තක් එහෙම නැද්ද ගෙදර? අර මිනිස්සයා දුවගෙන ගිහිල්ලා ගේ ඇස්සේ තිබුණු කැත්ත ගෙනත් දුන්නා. ඊට පස්සේ මහදන මුත්තා කියනවා, මෙන්න මේ කැත්තෙන් මේ එළුවගේ බෙල්ලට එක පාරින් වෙන් වෙන්න ගහන්න කියලා කිව්වා. ඊට පස්සේ අර මිනිස්සයා මොකද කරේ, කැත්ත උස්සලා වේගෙන් පහරක් දුන්නා අර එළුවගේ බෙල්ලට. එක පාරින් එළුවගේ හිස කඳෙන් වෙන් වෙලා ගියා. ඊට පස්සේ දැන් හිස එක පැත්තක, මුට්ටියත් එක්ක කඳ එක පැත්තක. ඊට පස්සේ දැන් අර මිනිස්සයා කියනවා, අනේ මහදන මුත්තේ මට මේ මුට්ටිය ඕනේනේ, දැන් මොකද මං කරන්නේ? ඊට පස්සේ මහදන මුත්තා කියනවා, මුට්ටිය ගන්න එක තමයි වැඩේ. හොඳයි මුට්ටිය ගන්න කලින් අපි එළුවගේ ඔළුව අරගෙන ඉමුකෝ. ඔන්න ඔය මුට්ටියට මෙන්න මේ පොල්ලෙන් හොඳ පාරක් දෙන්න කිව්වා. ඊට පස්සේ අර මිනිස්සයා මොකද කරේ, පොල්ලක් අරගෙන අර මුට්ටියට ගැහුවා. මුට්ටියට ගහපු ගමන් මුට්ටිය කුඩු වෙලා ගියා. අර මිනිස්සයාට මොකද වුනේ, තමන්ට හිටපු එළුවත් නැති වුණා, මුට්ටියත් නැති වුණා. ඉතින් මේ මහදන මුත්තා මෙන්න මේ විදිය උපදෙස් තමයි දුන්නේ. මේවට කියනවා පුතේ අදූරදර්ශී උපදෙස් කියලා. ඉතින් මේ විදිය අදූරදර්ශී උපදෙස් ලබා දෙන අවස්ථාවලදී අපි කියනවා මහදන මුත්තාගේ නුවණ වගේ කියලා. ඉතින් පුතේ ශිෂ්‍යත් විභාගයේදී මේ ප්‍රස්තාව පිළිබඳ සම්බන්ධ කරගැනීමේ ප්‍රශ්න ඉදිරිපත් විය හැකි ක්‍රම කීපයක් තියෙනවා. අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. සමහර අවස්ථාවලදී ප්‍රස්තාව පිළිබඳ එක්තරා කොටසක් දීලා ඉතිරි කොටස සම්පූර්ණ කරන්න දීපු අවස්ථා තියෙනවා. උදාහරණයක් ඇටියට ලින්දේ ඉන්න හිස්තැන වගේ. එතකොට අර හිස්තැන සඳහා අවශ්‍ය කොටස අපි දාන්න. ඒ වගේම තවත් උදාහරණයක් පරංගියා කෝට්ටේ හිස්තැන. ඒ විදිහට ප්‍රස්තාව පෙරළු සම්බන්ධ කරගෙන ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. තවත් ඒ විදිහේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන ආකාර තියෙනවා. ඒ තමයි ප්‍රස්තාව පෙරළු දීලා ඒකේ අර්ථය එහෙම නැත්නම් තේරුම ලියන්න ඔබට ශිෂ්‍යත්ව විභාගයේදී එන්න පුළුවන්. මඩේ හිටවපු ඉන්න වගේ තේරුම ලියන්න. කටුස්සාකගේ කරේ රත්තරන් බැඳා වගේ තේරුම ලියන්න. අන්න ඒ විදිය ප්‍රශ්න ඉදිරිපත් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සමහර අවස්ථාවලදී ප්‍රස්තාව පිරුලේ අර්ථය එහෙම නැත්නම් තේරුම දීලා ප්‍රස්තාව පිරුල ලියන්න කියලා ඒ විදියට එන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් එක තීරණයක නොසිටීම ප්‍රස්තාව පිරුල ලියන්න. කිට්ටු පාරක් තිබේදී දුර පාරකින් යෑම ප්‍රස්තාව පිරුල ලියන්න. අන්න ඒ විදියට ප්‍රශ්න ඉදිරිපත් වෙන්නත් පුළුවන් දුවේ පුතේ. ඉතින් හොඳයි, එහෙමනම් මම ඔයාලට පාඩම ආරම්භයේදී කිව්වා අද දවසේ ඔයාලට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා කියලා. ඉතින් අපි මේ ප්‍රස්තාව පිරුළු වලින් ඉගෙන ගත්ත ඒ ප්‍රස්තාව පිරුළක් සම්බන්ධ කරගනිමින් පුංචි ප්‍රශ්නයක් මම ඔයාලට ඉදිරිපත් කරනවා. හොඳින් මේ ප්‍රශ්නේ අහගෙන ඉඳලා මට පිළිතුරු ලබා දෙන්න. කට නිසා නැහුනේ කවුද? නැවතත් ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. කට නිසා නැහුනේ කවුද? ඔබේ පිළිතුර 0.71 69 49 39. නැවතත් මම මේ දුරකථන අංකය කියන්න. 0.71 69 49 39 8 අංකයට SMS කරන්න. නිවැරදි පිළිතුර මුලින් මෙවන දරුවන්ගේ දුරකථන අංකය යොදලා අපි කුසපත් ඇදීමක් කරනවා. ඒකෙදි ජයග්‍රහණය කරන ඒ ජයග්‍රහයිකාවට හෝ ජයග්‍රහයකයාට වටිනා ත්‍යාගයක් දීමට අපි සූදානමින් ඉන්නවා. දුවේ පුතේ, එහෙමනම් සමුගෙන යන්න කාලය උදා වෙලා. ඔයාට නිරෝගී සුවබර හෙට දිනයක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තවත් දිනක අපි හමු යමු. එතෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.